අවකාශයේ පාසල
මේ අපේ ඉස්කෝලේ
ගමේ නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
මම මේ අලංකාර කැටයමක් කපමින් තමයි හිටියේ. ඒත් දැන් ඉතින් ඒ වැඩේ නවත්තලා අපේ මේ 10-11 චිත්‍රය ඉගෙන ගන්න දරුවොත් එක්ක ඇම්බැක්කේ දේවාලය ගැන කතා කරන්න එපැයි. හොඳයි. ඉතින් අපේ මේ චිත්‍ර පාඩම සංවිධානය කරලා තියෙන්නේ දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් තමයි. එතකොට රුහුණු සේවයේ රුහුණු ගුරුගෙදරින් අපේ දරුවොත් එක්ක එකතු වෙන මම තමයි ගාල්ල මහින්ද විද්‍යාලයේ චිත්‍ර ගුරුතුමා වන ප්‍රියකැලුම් ගුරුතුමා. හොඳයි. අද මේ අපි එකතු වෙන්නේ පාඩම් මාලා අංක 1 සමග. හොඳයි දරුවනි. අද මට ඔයගොල්ලොත් එක්ක කතා කරන්න තියෙන්නේ ඇම්බැක්කේ දේවාලයේ හා සම්බන්ධ කලා නිර්මාණ පිළිබඳවයි. ඉතින් ගම්පල යුගයේ කලා නිර්මාණ අතරින් ප්‍රධාන වශයෙන් දැව ආශ්‍රිතව කෙරුණු නිර්මාණ දෙකක් අපිට දකින්න පුළුවන්. ඒ තමයි ඇම්බැක්කේ දේවාලය හා පනාවිටිම අම්බලම. හොඳයි. ඔය දරුවන් අතට ලැබිලා තියෙන පත්‍රිකාව දිහා බලන්නකෝ. ඒකේ මේ ඡායාරූප දකින්න පුළුවන්. ඇම්බැක්කේ වර්ණනාව කියන කාව්‍යයට අනුව ඇම්බැක්කේ දේවාලය කරවල තියෙන්නේ තුන්වන වික්‍රමබාහු රජතුමා කියලා තමයි කියවෙන්නේ. එතකොට මෙහි නිර්මාණ ශිල්පියා තමයි දෙල්මඩ මුලාචාරිතුමා. හොඳයි දුවේ පුතේ, මේ ඇම්බැක්කේ දේවාලය පිහිටලා තියෙන්නේ කොහෙද? ඇම්බැක්කේ දේවාලය ඒ නමින් හැඳින්වෙන්නෙම ඇම්බැක්කේ ගමේ පිහිටපු නිසයි. එතකොට කොහොමද අපි මේ ඇම්බැක්ක ගමට යන්නේ? මහනුවර ඉඳන් පේරාදෙණියට ගිහිල්ලා එතනින් සැතපුම් 8ක් විතර දුර ගියහම අපට හම්බ වෙනවා දවුලගල කියන ගම. එතන ඉඳගෙනත් තව සැතපුම් භාගයක් විතර දුරක් ගියහම තමයි අපට මේ ඇම්බැක්ක කියන ගම හම්බ වෙන්නේ. හොඳයි හොඳයි. මේ ඇම්බැක්කේ දේවාලය තුන්වන වික්‍රමබාහු රජතුමා නිකම්ම හැදුවන් නෙවෙයි. මේ ගැන ජනප්‍රවාදයේ එන කතාවක් තියෙනවා. ඒ තමයි රන්ගම නම් ගමේ බෙරකරුවෙකුට කඳ කුමරුන්, ඒ කියන්නේ කතරගම දෙවියන්, පෑ හාස්කමක් ගැන දැනගත්ත රජතුමා එම ස්ථානයේ මේ දේවාලය හැදෙව්වා කියන කාරණාව. මේක ඉතින් මේ බෙරකරුව දැක්ක හීනයක් කියලා කියනවා. හොඳයි. එහෙනම් අපි පටන් ගමුකෝ ඇම්බැක්කේ දේවාලයේ තියෙන ගෘහ නිර්මාණාංග, කලාත්මක අංග ගැන කතා කරන්න. දැන් ඇම්බැක්කේ දේවාලයේ වඩාම වැදගත් කොටස තමයි මහදේවාලය කියලා කියන්නේ. ඉතින් මේ මහදේවාලයේ කොටස් දෙකක් තියෙනවා. ඒ තමයි වැඩහිඳින මාලිගය හා දිග්ගය කියන කොටස. මේ ගොඩ නැගිල්ල විතරද? නෑ නෑ නෑ. බෞද්ධ ජනතාව බුදුරජාණන් වහන්සේ අමතක කෙරුවද ඇම්බැක්කේ දේවාලයේ බුදු පුදටත් බුදු මැදුරක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම කදසුරි දුන්ගේ වාහනය වෙච්ච මොනරුව සඳහාත් තවත් මැදුරක් නිර්මාණය කරලා තියෙනවා. ඔන්න මට කලින් දෙයක් කියන්න බැරි වුණානේ. ඒත් මට මොනරිඳු ගැන කිව්වහම තමයි ඒකත් මතක් වුණේ. ඇම්බැක්කේ කැටයම් ශිල්පියා වැඩහිඳින මණ්ඩපේ තැන්පත් කළ කඳ සිරුඳු ප්‍රතිමාව, මොනර ප්‍රතිමාව, මේ කියන දෙකම නිර්මාණය කළේ දැවයි. මොකද මේ ශිල්පියා ඒකට වෙනත් මාධ්‍යයක් භාවිතා කළේ නැහැ. ඇම්බැක්කේ දේවාලය වගේම මේ ප්‍රතිමා නිර්මාණය කරන්නත් එම ශිල්පියා භාවිතා කරේ දැවම තමයි. එතකොට මේ මොනරුව වෙනුවෙන් කළ මැදුරේ මොනරිඳුට පූජා පැවැත්වීමත් රන් ආයුධ තැබීමත් කියන ආගමික චාරිත්‍ර ඉෂ්ට වෙලා තියෙනවා. හොඳයි දුවේ පුතේ. එතකොට මේක තවත් තියෙන ගොඩ නැගිල්ලක් තමයි ප්‍රවේශ වෙන ස්ථානයේ තියෙන ප්‍රවේශ මණ්ඩපය. ඒ කියන්නේ වාහල් කඩ මණ්ඩපය කියලා කියන එකනේ. ඉතින් කැටියම් ගැන බලනවා නම් අපිට වැඩියෙන්ම වැදගත් වෙන්නේ මේ වාහල් කඩ මණ්ඩපය දිග්ගයත් තමයි. මේ දෙකේම කණුවල ඇති කැටියම් තමයි වැදගත් වෙන්නේ. මීට අමතරව බාල්ක කැටියම්, කණුවල නිර්මාණය කරලා තියෙන පේකඩ කලාත්මක අතින් ඉතාම වටිනවා. ඒ වගේම වඩු කාර්මික ශිල්පයේ ඉතා වටිනා නිර්මාණයක් තමයි මේ මඩොල් කුරුපාව කියලා කියන ඉදිකිරීම. දැන් බලන්නකෝ මේ දිග්ගය, වාහල් කඩ කියන කොටස්, මේ දෙකේ කණු, පේකඩ, බාල්ක, කුරුපා වගේ මේ සියල්ලක්ම කැටෙමින් අලංකාර කරලා තමයි තියෙන්නේ. දැන් ওই දෙග්ගේ වාහල් කඩ මණ්ඩපෙත් යුගල වශයෙන් හිටවපු කණු 42ක් තියෙනවා. දිග්ගේ කණු 32යි, වාහල් කඩේ කණු 10යි වශයෙන් තමයි මේ කණු තියෙන්නේ. දැන් දරුවනේ, මේ කණුවක් ගත්තාම මේ කණුව 4s 8පට්ටම් ආදී කොටස් කීපකින් තමයි හදලා තියෙන්නේ. දැන් මුල ඉඳන් බලපුවාම අඩි 3ක් විතර කොටසක්. මේක 4s විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ, මේ අඩි 3ක විතර කොටස. ඊට පස්සේ අපිට දකින්න හම්බෙනවා 8පට්ටම් හැඩයට හැදුණු කොටසක්. මේ 4s කොටසම තමයි නැවත මුළු ටික කපලා 8පට්ටම් හැඩයක් අරගෙන තියෙන්නේ. ඔන්න ඊට පස්සේ අපිට හම්බෙන කොටස ඉතාම වැදගත්. මේක තමයි සිවුරස් පනේල සහිත කොටස. මේකේ තමයි අර තියෙන අලංකාර කැටියම් නිර්මාණය වෙලා තියෙන්නේ. හොඳයි බලමුකෝ. හරි. ඊට පස්සේ අපි ඒ කැටියම් ගැන නැවත කතා කරමු. අපි මේ කණුවේ ඉතුරු ටික ගැන බලමුකෝ. මේ කැටියම් වලින් පස්සේ ආපහු මේ කණුව අටපට්ටම් වෙනවා. අටපට්ටම් වෙලා ඉහළදී නැවතත් මේක නැවතත් හතරැස් වෙනවා. හතරැස් වෙච්ච කොටසට තමයි මේකේ පේකඩ එකතු වෙලා තියෙන්නේ. හොඳයි. මේ කණුවල අපි මුලින් කිව්ව නේද අඩි 3ක විතර කොටසක් දකින්න හම් වෙනවා කියලා. මේ අඩි 3ේ කොටසත් මේ කැටියම් ශිල්පියා මේ නිකම්ම අත්හැරලා නැහැ. ඉතාම අලංකාර ලියවැල් මෝස්තරයක් මේ කණුවේ මුල යොදලා තියෙනවා. හොඳයි. ඉතින් මම කිව්වනේ වඩාත්ම වැදගත් වෙන්නේ මේ පනේල කැටියම් ටික කියලා. ඉතින් දුවේ පුතේ බලන්න, දැන් අපි ගොඩක් මේ ඇම්බැක්කේ දේවාලයේ සම්බන්ධ සාකච්ඡා කරද්දී කතා කරන්නේ මේ පනේල කැටියම් සම්බන්ධව තමයි. මේ පනේල කැටියම් අපිට මේක කීයක් විතර දකින්න හම්බෙනවද? දැන් මේ දිග්ගේ කියන කොටසේ කණු 32ක් දකින්න හම්බ වෙනවනේ. දැන් මේ කණු 32ේ එක කණුවක කැටියම් 4ක් 4 පැත්තේ දකින්න පුළුවන්. එතකොට මේ කැටියම් 4 ගානේ මේ කණු 32ේ පුතේ අපිට දකින්න පුළුවන්නේ කැටියම් 128ක්ම. එතකොට ඒ විතරක් නෙමෙයි, ඉතින් අපිට මේ වගේම වැදගත් වෙන අනිත් අංගේ තමයි මේ වාහල් කඩ මණ්ඩපය කියන එක. මේකේ කැටියම් 40ක් දකින්න පුළුවන්. මොකද මේකේ කණු 10ක් තියෙනවනේ. මේ 10ේ එකක කණු 4 ගානේ ඒ කැටියම් 40ක් අපිට දකින්න පුළුවන්. ඉතින් මේ කැටියම් කියන ඒවා ඉතින් ඉතාම නිර්මාණාත්මක ඓතිහාසික වශයෙන් වැදගත් වෙන නිර්මාණ තමයි. හොඳයි දරුවනි. ඉතින් අපි බලමු මේ කැටියම් කරන ලද පනේලවල, මේ කණුවල මේ පනේලවල මොනවද මේ ශිල්පීන් නිර්මාණය කළ තිබුණු කැටියම් කියලා. හොඳයි. මේ තේමාවල් අතර ගත්තහම අපිට දකින්න පුළුවන් කැටියම් තමයි කල්පිත හා නිරූඪ සත්ව රූප. දැන් මේවා ඊටාම නිර්මාණාත්මක ඒවා. ඒ වගේම සාමාන්‍ය සත්ව රූපත් මේ අතර තියෙනවා. එතකොට මල්ලිය කම්ලියකම්, මල් කම්ලියකම් හා වාටි මෝස්තරත් මේක දකින්න පුළුවන්. එතකොට තවත් වැඩගත් එකක් තියෙනවා. ඒ තමයි මේ ජන ජීවිතය සම්බන්ධව කෙරෙනු කැටියම් ටික. මේක තමයි මේ ඇම්බැක්කේ ශිල්පියාගෙන් අපිට දකින්න පුළුවන් විශේෂම නිර්මාණ. එතකොට මේ ඇම්බැක්කේ ශිල්පියා ඊට පෙර ඉඳපු අපේ නිර්මාණකරුවන්ට වඩා වෙනස් විදියට එයාගේ ජන සමාජයේ දැකපු විවිධාකාර දේවල් මේ ඇම්බැක්කේ දේවාලේ කැටියම් වලට එකතු කරා. දැන් අපි ওই කියන කල්පිත හා නිරූඪ ගයනට අයිති කැටියම් වල මොනවද තියෙන්නේ කියලා බලමු. ඔව්දුවේ පුතේ. ඔයාලගේ අපි දැන් ওই සටහනක් දීලා තියෙනවනේ නේ. ওই රූප සටහන් අතරින් ඕගොල්ලොන්ට බලන්න පුළුවන් මොනවද මේ තියෙන කැටයම් කියලා. ඔව් බලමු. දැන් පක්ෂීන් දෙදෙනෙකු සම්බන්ධ කරලා මේ ශිල්පියා නිර්මාණය කරපු අලංකාර කැටයමක් තියෙනවා. ඒක තමයි ওই බේරුණ්ඩ පක්ෂියා කියලා අපි කියන්නේ. දූල පුතාල බලන්න ওই රූප සටහනේ ඒ කැටයම් තියෙනවද කියලා. ඊළඟට ගජසිංහ රුව, හස්තියා සහ සිංහ එකතු වෙලා මේ නිර්මාණය කරපු ඒ අලංකාර කැටයම. එතකොට සරපෙන්දියා, කිඳුරා, එතකොට ඇත්කඳලිහිණියා, මේ සියල්ලම මේ අලංකාරව විවිධ සත්ව රූප එකතු කරලා නිර්මාණය කරපු කැටයම් තමයි. ඍෂභ පුංජරය සහ නාරිලතා මලත් ওই අතරට එකතු වෙනවා. හොඳයි දුවේ පුතේ. දැන් ওই කැටයම් ඉතාම නිර්මාණාත්මකව කරන ලද කැටයම් තමයි. මොකද ඇත්තටම දැන් මේ වගේ මේ සම්බන්ධ වෙච්ච සත්තු අපිට අපේ මේ පරිසරයේ දකින්න හම්බ වෙන්නේ නැහැනේ. එතකොට ඉතින් අර මං කලින් කිව්වා වගේ මේ විවිධ සත්තු එකතු කරලා තමයි මේ අපේ කලා ශිල්පියා, මම මේ කියන්නේ අපි කලින් කතා කරමු මේ දෙල්මඩ මුලාචාරිතුමා සහ එයාගේ ගෝලයෝ ටික මේ අලංකාර නිර්මාණ කරලා තියෙන්නේ. හොඳයි, දැන් ඕගොල්ලෝ නිකමට බලන්න. දැන් ඕගොල්ලෝ මේ කාටුන් එහෙම බලනවනේ. ওই කාටුන් අතර බැලුවාමත් ඉතින් ඕගොල්ලොන්ට ওই වගේ වෙනස් මේ අලුතෙන් සත්තු එකතු කරලා හදපු විවිධාකාර නිර්මාණාත්මක සතුන් දකින්න පුළුවන්නේ. සමහර වෙලාවට ඒගොල්ලොත් අපේ ලංකාවේ අපේ පැරණි නිර්මාණ ශිල්පියාගෙන් මේව ඉගෙන ගන්න වෙන්නත් පුළුවන්. හැබැයි දුවේ පුතේ, ওই සත්තු අතර තවත් අපිට දකින්න පුළුවන් සිංහයා, හස්තියා, හංසයා වගේ කැටයක්. ඒ සත්තු එකට සම්බන්ධ කරලා හදපු නිරූඪ රූප නෙවෙයි. ඒ සතුන් වෙනම තනි සතුන් විදියට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. එවැනි කැටයමුත් මේ ඇම්බැක්කේ දේවාලේ කැටයම් අතර අපිට දකින්න පුළුවන්. හොඳයි, එතකොට මේ සියලු කැටයම් සම්බන්ධව අපේ පොඩි අවධානයක් අපි යොමු කරලා බලමු. මේ කැටයම් ගත්තාම දැන් අපි දන්න දූල පුතාලා දැකලා ඇති, දැන් ඉසුරු මුණිය වගේ අපි දකින්නේ ඒවා මානව රූප තමයි. ඒ කැටයම් ගත්තාම ඒවා යම්කිසි ස්වභාවික ලක්ෂණ දකින්න පුළුවන් මට්ටමේ උත්සාහයක් ඒ ශිල්පීන් අරගෙන තිනවා. නමුත් අපි ඇම්බැකේ කැටයම් දැක්කහම මේවයි තියෙන ශෛලීගත බවක්, මෝස්තරාකාර බවක්. මොකද මේ තියෙන ස්වභාවික දේ මේ ශිල්පීන් දැකලා ඒවා ශෛලීගත බවට පත් කළා තමයි මේවා නිර්මාණ බවට පත් කරේ. හොඳයි, අපි දැන් කතා කරේ මේ තිබුණු මේ ප්‍රධාන කැටයම් ටික ගැනනේ. තවත් මේකේ කැටයම් තියෙනවා. ඒ තමයි උද්භිත ගණයේ කැටයම්. මේ උද්භිත ගණයේ කැටයම් අතර ලියවැල්, බිනරමල්, නෙළුම්මල් වගේ මේ උද්භිත ගණයේ නිර්මාණ දකින්න පුළුවන්. ඒ කියන්නේ දුවේ පුතේ, මේ උද්භිත ගණයේ නිර්මාණ කියලා කියන්නේ මේ ගස්, වැල්, මල් ආදී දේවල් වලින් අපේ නිර්මාණ ශිල්පියා හදාගත්තු ඒවානේ. ඒ කියන්නේ ගහකොළ මෝස්තර බවට පත් කරා කියන එකනේ. ඒ වගේ අලංකාර මෝස්තර ඉතින් අපිට මේ ඇම්බැක්කේ දේවාලේ දකින්න පුළුවන්. හොඳයි, එතකොට දුවේ පුතේ, ওই සටහනේ තියෙන මල්ලව පොරය, යුද බටය, අශ්වාරෝහකය, නලඟන, දරුවට කිරිපොවන මව, රබන් වයන්න, මේ වගේ කැටයම් දිහත් ඕගොල්ලෝ බලන්නකො පොඩ්ඩක්. දැන් මේ කැටයම් අපිට ඉතාම වැදගත් වෙනවා. මොකද මේවා ඒ වගේම ඓතිහාසිකව වුණත් වැදගත් වෙනවා. මේ කැටයම් වල දකින්න හම්බෙන්නේ එදිනදා ජන සමාධි ජීවත් වෙච්ච චරිත. මීට කලින් ශිල්පීන් මේ වගේ තේමාවල් යොදාගත්තේ නැහැ. මං කලිනුත් කිව්වනේ ගැන. එතකොට දැන් මේ බලන්න, නිකන් අපි ගත්තාම මේ රජතුමා ගාව වැඩ කරපු අය එහෙමනේ මේ ඉන්නේ. දැන් රජ්ජුරුවන්ගේ ඉස්සරහා රංගනයේද නලඟන, රජ්ජුරුවන්ට සේවය කරපු යුද බටය, රජ්ජුරුවෝ ඉස්සරහා රබන් වයපු රබන් වාදනය කරන්න, ඒ වගේ කට්ටිය තමයි මේ ශිල්පියා එයාගේ නිර්මාණ සඳහා ග්‍රහණය කරගෙන තියෙන්නේ. ඔව්, එතකොට මේකේ ඉතින් තියෙන අනිත් කතන්දරේ තමයි මේ දරුවට කිරිපොවන මව. මේක මේ රජමාලිගාවත් එක්ක මේ සේවා කටයුතු දෙක සම්බන්ධ නැති එකන්නේ. හැබැයි ඉතින් මේ අපේ ජන සමාජයේ දරුවා එක්ක තමයි ඉදිරියට ගියේ නේ. අම්මා දරුවට කිරිපොවල දරුවා හදපු නිසානේ ඉදිරියට ගියේ. ඉතින් මේක අපේ ඇම්බැක්කේ දේවාලයේ කරපු කැටයම් කරුවගේ ඊටාම මේ වටිනා, ඊටාම ප්‍රකාශනාත්මක ප්‍රකාශනයක් කියලා තමයි මට හිතෙන්නේ. මොකද ඊටාම සංවේදී නිර්මාණයක් මේක. ඇත්තටම බැලුවහම දරුවනේ මේ දෙල්මඩ මුලාචාරීන් තුමා කියන එක්කෙනා මේ කොහොම මේ වගේ තේමාවක් ගැන හිතුවද මන් දන්නේ නැහැ. හොඳයි දුවේ පුතේ, ඉතින් අපි තවත් ඉස්සරහට මේ ගැන කතා කරගෙන යමුකෝ. හැබැයි ඉතින් මේ කැටයම් ගැන බලන්න, මේ කැටයම් කපලා අපේ මේ නිර්මාණ ශිල්පීන් මේ නිකම්ම කැටයම කපලා නිකන් හිටියේ නැහැ. ඒව වටේටත් අලංකාර මෝස්ත්‍ර යොදන්න අපේ මේ දෙල්මඩ මුලාචාරින් තුමා ඇතුළු එයා ගෝලියෝ ටික වග බලාගත්තා. දැන් ඒ වටේට යොදපු ඒ අලංකාර මෝස්තර අතර අපිට දකින්න පුළුවන් ජාමිතික ආකාරයේ මෝස්තර තමයි. ඒ අතරින් අපිට දකින්න පුළුවන් විශේෂ මෝස්තර තමයි අරිම්බුව, ගල්බින්දුව, කුන්දිරක්කන් වගේ ජාමිතික මෝස්තර. හොඳයි දරුවනි, දැන් අපි කැටයම් අතර තියෙන මේ කතන්දර ටික ඔහොම තමයි තියෙන්නේ. ඉතින් මෙහෙම කරපු මේ විශිෂ්ට කැටයම් සම්බන්ධව අපි බලනකොට මේ කැටයම් නිකම්ම කරේ නැහැ. මේවයි සම්බන්ධව තියෙන සම්පිණ්ඩන ආදී දේවල් සම්බන්ධව මේ ශිල්පීන් සොයා බැලුවානේ. ඒව ගැන අවධානය ලක් කරලානේ මේව කරේ. ඉතින් ඇත්තටම මේ පණේල කැටයම් අවකාශයේම පිරී යන තමයි මේ ශිල්පීන් කළා තියෙන්නේ. එතකොට ඉතිහාසය ගැන අධ්‍යයනය කරන සහ බුද්ධිමතුන් කලා ශිල්පීන් ආදීන් පිරිස් ඒ සම්බන්ධව එහෙම තමයි ප්‍රකාශ කරන්නේ. මොකද මේ කැටයම් මුළු අවකාශයේම පිරී යන නිර්මාණය කරා කියන එක තමයි පිළිගැනීම. එතකොට අපේ මේ ඇම්බැක්කේ ශිල්පියාගේ, ඒ කියන්නේ මේ දෙල්මඩ මුලාචාරිතුමා හා ගෝල පිරිස කරපු මේ කැටයම් මේගොල්ලෝ මේ නිර්මාණය කළ තියෙන ඉතාම මේ විද්‍යාත්මකවත් මේ සම්බන්ධව හිතලා තමයි මට හිතෙන විදියට. මොකද මේ කැටයම් කරලා තියෙන්නේ දුර ඉඳලා බලන්න නෙවෙයි. දැන් අපි දන්නවා අපේ නිර්මාණ කරාම අපි සමහරවිට චිත්‍රයක් බලන් ටිකක් දුර ඉඳගෙනනේ නේ, එහෙම තමයි පුරුදු වෙලා තියෙන්නේ. ටිකක් දුරට ගිහින් තමයි බලන්නේ. හැබැයි දැන් මේ කැටයම් වලට අවධානය ලක් වෙන්නේ මේ කැටයම් ළඟට ගිහින් බලන්න ඕන. ළඟට ගිහිල්ලා නරඹන්න තමයි මේ කැටයම් මේ දෙල්මඩ මුලාචාරිතුමා කරලා තියෙන්නේ. එතකොට දැන් මේකට මෙන්න මෙහෙම කතාවක් කියනුනේ, රේඛීය අවධානයට මුල් තැන දීලා තමයි මේ කැටයම් කරලා තියෙන්නේ. හොඳයි දුවේ පුතේ, අපි ඒ කැටයම් ගැන කතා කරානේ. එතකොට මේ ඇම්බැක්කේ දේවාලේ අපි ওই කියන ওই ප්‍රධාන පණේල කැටයම් ටිකට අමතරව තවත් අපිට කැටයම් දකින්න හම්බ වෙනවා. එතකොට මේ ඇම්බැක්කේ දේවාලේ බාල්කික තියෙන ලීකෙලි රංගනයක් සම්බන්ධ කැටයමකුත් මේ අපේ විචාරකයින්ගේ සහ බුද්ධිමතුන්ගේ අවධානයට ලක් වෙන කැටයමක් තමයි. එතකොට දැන් අපිට මේකෙන් හැඟී යන දෙයක් තියෙන, මොකද මේ පණේල කැටයම් වලට අමතරව දැන් බාල්කික කැටයමක් තියෙනවයි කියලා කියන්නේ. ඒ කියන්නේ මේ වහලේ ගහපු බාල්ක කුරුපා ආදියත් මේ කැටයම් කරන්නේ සඳහා මේ ශිල්පියා යොදාගත්තා කියන එකනේ. ඉතින් මේ කැටයම් අතරින් මේ බාල්කේ තියෙන මේ ලීකෙලි රංගනය දැක්වෙන කැටයමත් ඉතාම අවධානයට ලක් වෙච්ච කැටයමක්. ඉතින් මේ දූල පුතාලා මේ ගැනත් හොඳින් මතක තියාගන්න. මොකද ඕගොල්ලොගේ විභාගෙට නැතත් ඕගොල්ලොගේ සාමාන්‍ය දැනීමට උනත් මේක හරිම වැදගත් කාරණාවක්. හොඳයි අපිට බලමු අපි දැන් අපිට තවත් මොනවද කතා කරන්න ඉතුරු වෙලා තියෙන්නේ කියලා. ඔව්, අපි ඉතින් මේ පේකඩ ගැනයි මඩොල් කුරුපාව ගැනයි තවම කතා කරේ නැහැනේ. හොඳයි දුවේ පුතේ, අපි ඉතින් මේ පේකඩ ගැන කතා කරන්න පටන් ගනිමු මඩොල් කුරුපාවට කලින්. දැන් ඕගොල්ලෝ දන්නෝ මීට කලින් අපි ලංකාවේ තියෙන කලා නිර්මාණ සම්බන්ධව බැලුවාම දැන් විශේෂයෙන් අපි තුවපාරාමයේ වගේ දකින්න ශෛලමය පේකඩ අපිට දකින්න පුළුවන්. අපි දන්නේ අනුරාධපුර පුලොන්නරුව යුගවල ওই පේකඩ ඉත අලංකාරවත්ව කරපු තැනුත් තියෙනවා. එහෙම නිමාවක් නැතුව තියෙන තැන් අපිට එහෙම දකින්න හම්බ වෙනවනේ. ඉතාලම නිමාවක් සහිතව කරපු පේකඩ තියෙන තැන් දකින්න හම්බුන විශේෂයෙන් අනුරාධපුරයේ අපිට එවැනි පේකඩ දකින්න පුළුවන්. ඒක හොඳින් මතක තියෙන ස්ථානයක් තමයි ওই මහවිහාරය ආසන්න ඉත අලංකාර පේකඩ පද්ධතියක් දකින්න හම්බෙනවා. දැන් මේ පේකඩ එහෙම ගත්තාම මේ ඉතාම මේ විහිදුණු පේකඩ නෙමෙයි දකින්න හම්බෙන්නේ. ඒ පේකඩය හතරස් ආකාරයෙන් හෝ වෘතාකාර ආකාරයෙන් ඒ කණුවේ ඉහළ කොටසේ විතරක් දකින්න හම්බෙන ශෛලමය පේකඩ. මොකද ඉතින් ගල් කියන මාධ්‍යෙන් ඊට වඩා ලොකු එහාට ගිහිපු දේවල් කරන්න ගියත් ඒකත් අපහසුයි. නමුත් හැබැයි ඉතින් මේ දැව කියන මාධ්‍යයේදී අපේ මේ දෙල්මඩ මුලාචාරිතුමා මේ ඊට වඩා මේ පුළුල්ව වැඩ කරන්න පුළුවන් කමක් තියෙන නිසා මේ පේකඩේ ගත්තා ටිකක් ව්‍යාප්ත වුණු ආකාරයෙන් මේක අර කලින් පේකඩ වලට වඩා ටිකක් සංකීර්ණයි. අපි 얘 ගැන බලනවා නම් මෙහෙමයි තියෙන්නේ. මේ පේකඩය මේ කණුවේ ඉඳගෙන දෙපැත්තට යම්කිසි ප්‍රමාණකින් විහිදිලා තියෙන්නේ. දෙපැත්ත හතර පැත්තට හතරක් දකින්න හම්බ වෙනවා. විහිදිලා තියෙන්නේ, විහිදුණු මේ පේකඩය පහළට නැමුණු මලක් විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ මල ඉතා සංකීර්ණ හැඩයක් නෙවෙයි තියෙන්නේ, තියෙන්නේ චතුරස්‍රාකාර ස්වභාවයක්. චතුරස්රයක් මත අනිත් ඒ ධාර දෙකට හරස් විදියට පිහිටන ආකාරයෙන් අනිත් චතුරස්රය නිර්මාණය කළා. මේ චතුරස්රයේ තියෙන හැඩ සිව්පැති මලක් බවට පත් කළා තමයි තියෙන්නේ. ඉතින් හැබැයි ඉතින් මේ නිර්මාණය ඊටාම අලංකාරයි. එතකොට මේ පේකඩේ මේ මල නිර්මාණය කරලා පස්සේ මේ පේකඩේ පැත්තෙත් අලංකාර ලියවැලක් දෙල්මඩ මුලාචාරිතුමා විසින් නිර්මාණය කළා තියෙනවා. ඒ විදිහට තමයි මේ පේකඩ නිර්මාණය කළා තියෙන්නේ. දැන් දුවේ පුතේ අපිට එන්නේ කතා කරන්නේ ඊළඟට වැදගත් තියෙන කාරණාවනේ. ඒ තමයි ඔයගොල්ලෝ මේ මතක තියාගන්නත් ඕන විශේෂයෙන්ම මේ මඩොල් කුරුපාව සම්බන්ධ කාරණාව. දැන් මේක ගත්තාම මේ කලාත්මක පැත්තටත් වඩා නිර්මාණාත්මක පැත්ත තමයි කලාත්මක පැත්තට වඩා වැදගත් වෙන්නේ. මේක වඩු කාර්මික ශිල්පයේ තියෙන දක්ෂකමක් විදිහට. දැන් මොකද දැන් මේක අපිට දකින්න හම්බ වෙන්නේ මේ ඇම්බැක්කේ දේවාලයේ වහලේ කෙටි පැත්තේ තමයි දකින්න හම්බෙන්නේ. මේ කෙටි පැත්තේ අපිට දකින්න හම්බ වෙනෝ එක තැනකින් වටේට විහිදිලා ගිහිපු පරාල 26ක්. මේ පරාල 26ම මේ දෙල්මඩ මුලාචාරිතුමා සම්බන්ධ කරලා තියෙන්නේ එක ඇණයකින්. මේ මේක විශ්මිත දෙයක් නේ. ඉතින් මේ එක ඇණයකින් සම්බන්ධ කරලා හදපු මේකට තමයි මේ මඩොල් කුරුපාව කියලා කියන්නේ. එතකොට මේ මඩොල් කුරුපාවට මණ්ඩල කුරුපාව කියලා කියනවා. එතකොට මේ මඩොල් කුරුපාව කියලා කියන්නේ මේ මණ්ඩලය කියන අදහස ඉන්නේ නේ. කියන්නේ ඒ තියෙන පරාල 26ක් මණ්ඩලයක් සම්බන්ධ කරපු නිසා තමයි මණ්ඩල කුරුපාව කියන එක තමයි මේ මඩොල් කුරුපාව කියලා අපි මේ හඳුන්වන්නේ. ඉතින් දූල පුතාලා දැන් ওই ඕගොල්ලොන්ට දීලා තියෙන රූප සටහන් අතර මේ මඩොල් කුරුපාවේ ඡායාරූපයක් දකින්න හම්බ වෙනවා. එතකොට ඕගොල්ලෝ හොඳින් බලාගන්න මේ මඩොල් කුරුපාව කියන ඡායාරූපේ ඒ වගේම මේ නමත් හොඳින් මතක තියාගන්න මඩොල් කුරුපාව. ඔව් දුවේ පුතේ. දැන් අපි මේ සාකච්ඡාව ඇතුලේ ඇම්බැක්කේ දේවාලයේ තියෙන නිර්මාණ සම්බන්ධව බොහෝ දේවල් දැන් සාකච්ඡා කරගෙන තමයි තියෙන්නේ. එතකොට මොනවද අපිට තවදුරටත් මේ සම්බන්ධව සාකච්ඡා කරන්න ඉතිරි වෙලා තියෙන්නේ? හොඳයි අපි බලමු. දැන් මේවා දැවෙන් කරා කියලානේ කියන්නේ. මොනවද දෙල්මඩ මුලාචාරිතුමා මේ සඳහා භාවිතා කරපු දැව වර්ග? ඒ දැව වර්ග අතර තියෙනවා කියලා සඳහන් වෙන්නේ මෙන්න මේ වගේ දැව වර්ග. ගම්මාළු, කළුවර, පිහිඹිය වගේ දැව වර්ග තමයි භාවිතා වෙලා තියෙන්නේ. ඉතින් ඇත්තටම දැන් අපි දන්නවා ගම්මාළු, කළුවර වගේ දැව කියන්නේ ඉතාම දීර්ඝ කාලයක් නොනැසී පවතින දැව වර්ග. ඒකනේ මෙතෙක් කාලයක් අපිට මේ අනර්ග නිර්මාණය විනාශ නොවි දකින්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒකෙන් හින්දා දෙල්මඩ මුලාචාරිතුමා මේව නිර්මාණය කරද්දී ඒ දුරදක්නා නුවණත් එතුමට තිබිලා තියෙනවා. හොඳයි ඉතින් දරුවනේ, දැන් අපි මේ ගොඩාක් මේ දේවල් අපිට අවශ්‍ය දේවල් ගොඩාක් දේවල් අපි මේ ඇම්බැක්කේ දේවාලයේ සම්බන්ධ ඔගලොත් එක්ක සාකච්ඡා කරගත්තා. අපි නැවතත් මතක් කරන්න ඕන කවුද අපේ මේ ඇම්බැක්කේ දේවාලය නිර්මාණය කරපු ගෞරවනීය ශිල්පියා. මොකද අපි එතුමාට ආචාර කරන්නත් ඕනේ, ඒ වගේම ඕගොල්ලොන්ගේ විභාගය සඳහා ඕගොල්ලෝ මතක තියාගන්නත් ඕනේ. ඒ තමයි දෙල්මඩ මුලාචාරිතුමා සහ ඔහුගේ ගෝල පිරිස තමයි මේක නිර්මාණය කරේ. හොඳයි දරුවනි, අපි දැන් බොහෝ දේවල් කතා කරන්නේ. දැන් ඕගොල්ලෝ 10 11 මේ අපේ දරුවෝ දූල පුතාලා, දැන් අපි මේ පාඩමට සවන් දෙන්නේ අපේ විභාගය සඳහා මේක අවශ්‍ය වෙන නිසානේ නේ. හොඳයි, විභාගය සඳහා අපි මොනවද තව දුරටත් ඉතාම වැදගත් ලෙස මතක තියාගන්න ඕන කාරණා අපි ඒවත් පොඩ්ඩක් කතා කරමු. විශේෂයෙන්ම මතක තියාගන්න ඕන මොකද්ද මේ දේවාලය? ඡායාරූපය බල්ල මතක තියාගන්න ඇම්බැක්කේ දේවාලය. ඇම්බැක්කේ දේවාලය බව ඡායාරූපය දිහා බලලම හොඳින් මතක තියාගන්න. අනික් කාරණාව අපිට ඊළඟට මතුවෙන මේකේ කැටයම් තියෙන ප්‍රධාන තැන් දෙක තමයි වාහල්කඩ මණ්ඩපය, දිග්ගය. වාහකඩ මණ්ඩපේ කණු 10ක් තියෙනවා, කැටයම් 40ක් තියෙනවා. දිග්ගෙයි කණු 32ක් තියෙනවා, කැටයම් 128ක් තියෙනවා. හොඳයි, මේවා තිබුණු නිර්මාණ සම්බන්ධවත් ඕගොල්ලොන්ගේ අවධානය නැවත යොමු කරමුකෝ බලන්න. කල්පිත හා නිරූඪ සත්ව රූප, සත්වමෝස්තර, ජන ජීවිතය හා සම්බන්ධ කැටයම්, මල්කම් ලියකම්, වාටිමෝස්තර. ඔන්න ওই ප්‍රධාන තේමා ඇතුළේ තමයි නිර්මාණ කෙරලා තියෙන්නේ. ඕගොල්ලෝ හොඳින් මේ ටික මතක තියාගන්න. අපි නැවත බලමු මේවා ඇතුළේ කරපු නිර්මාණ මොනවද? බේරුණ්ඩ පක්ෂිය, ගජ සිංහරුව, ඍෂභ කුංජරය, දරුවට කිරිපෝනමව, රබන් වයන්න, නලඟන, මේ වගේ කැටයම්. එතකොට වාටිමෝස්තර සඳහාගත් කැටයම් මොනවද? ඒවත් මතක තියාගන්න. අරිම්බුව, ගල්බින්දුව, කුන්දිරක්කන් වගේ ජාමිතික මෝස්තරත් ඕගොල්ල මතකේ තියාගන්න ඕන. එතකොට අපේ දරුව මේ දෙක අමතක කරන්නත් එපා. ඒ මොකද්ද? මඩොල් කුරුපාව අපි අවසාන වශයෙන් කතා කරේ. මඩොල් කුරුපාව හොඳින් මතක තියාගන්න. පේකඩන් මතක තියාගන්න ඕන. ඒ වගේම මම නැවතත් කියන්නම්, දෙල් මඩ මුලාචාරිතුමා අමතක කරන්නම එපා. ඉතින් දුවේ පුතේ, අපි දැන් අපේ මේ පාඩම් මාලා අංකික විදියට කතා කරේ ඇම්බැක්කේ දේවාලයේ නිර්මාණ සම්බන්ධව. මේ අපේ පාඩම දැන් අවසන් වෙන්නයි යන්නේ. මම ප්‍රාර්ථනා කරන දූල පුතාලට හොඳ මතක ශක්තියක්, හොඳ ආවර්ජන ශක්තියක් ඇති වෙන්න, ඔගොල්ලන්ට සුබ අනාගතයක්. එහෙනම් අපි අපේ පාඩම මෙතනින් අවසන් කරමු. ආයුබෝවන්.
අවකාශයේ පාසල
මින් අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර.